ඊළඟට සිඩ්නි ජයරත් මන්තුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් දෙනවා. ඊට පෙර මූල ආසනය සඳහා ගරු මන්ත්‍රීවරයෙකුගේ නම යෝජනා කරනවා.
මන්ත්‍රීතුමා මම මූල ආසනය සඳහා යෝජනා කරනවා.
මම ස්ථීර කරනවා ගරු සභාපතිතුමනි යෝජනාව. කරවන්තුවා කතා කර. අපේ හිතවත් මූලාසනාරූඪ ගරු සභාපතිතුමනි, අද විශේෂයෙන්ම ඔක්තෝම්බර් 26 වෙනිදා ඇතිවෙච්ච විප්ලවය ගැන, මම හිතන්නේ ඓතිහාසික ඔක්තෝම්බර් විප්ලවය ගැන මේ රටේ කියවෙනවා. ඒ විප්ලවය ගැන තමයි අද අපි කතා කරන්නේ. විශේෂයෙන් මට මතක් වෙනවා අපි 2004 ඒ කාලය තුළ අපි මේ රටේ ලොකු අඳෝනාවක් තිබුණා. මේ රටේ නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් පත් කරගෙන විධායක ජනාධිපතිකමේ මේ රට අහිත කරන කියන මේ ක්‍රමය ඉවත් කරගෙන මේ රටේ තිබුණා මේ රටේ නැතිවෙච්ච නිදහස යළිත් ඇතිවෙන තත්ත්වයක් උදා කරගන්න අඳෝනාවක්. ඒ අඳෝනාව නැති කරන්න තමයි අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනවාරි 8 වෙනිදා ජනාධිපති හැටියට පත් කරේ. ඒ පත් කරලා අපි බලාපොරොත්තු වුණා, විශේෂයෙන්ම අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ පාර්ලිමේන්තුවේ අපි බොහොම දුප්පත් තැන්වලින් ආපු අය. හැබැයි අපිට ලොකු අභිමානයක් තිබුණා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියන මන්ත්‍රීවරයාගේ ගෞරවය ආරක්ෂා කර ගැනීම. හැබැයි අපි පහුගිය කාලේ දැක්කා ඒ ගෞරවය මෑ පහුගිය සතියේ තරම් කෙලෙසිච්චි තවත් කාලයක් පාර්ලිමේන්තු ඉතිහාසයේ තිබුණේ නැහැ. ඒකට මූලිකම වගේ කියන්න ඕන අර සියලු අසාධාරණයන් පිටු දකින්න අපි පත් කරපු ජනාධිපතිවරයා මේකට වගේ කියන්න ඕන. අපි පහුගිය දවස් ත්‍රිකේ දැක්කා ඒ ජනාධිපතිවරයාගේ කටින්ම කියනවා මන්ත්‍රීවරු මිලියන 500ට විකුණුනා, මිලියන 100 200 150 500ට විකුණුනා. එතකොට මේ අපේ මන්ත්‍රීවරුන්ට දුරකථන ඇමතුම් දුන්නා ඒ ජනාධිපතිවරයාම. එතකොට ඒ ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන්ම එනව ඔපර්. එතකොට කවුද ඒ මන්ත්‍රීවරු මිලට ගත්තේ? කවුද ඒ සංස්කෘතිය ඇති කරේ? ඊට පස්සේ මේ උත්තරීතර කියන පාර්ලිමේන්තුවට අපි ඇවිල්ලා අපි මේ පාර්ලිමේන්තුවේ අපි දැක්කා එදා සිද්ධ වෙච්ච දේවල්. මම ගරු කතානායකතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා බොහොම ප්‍රතාපවත් විදියට, සම්භාවනීය විදියට ඒ කතානායක ධූරයේ ගෞරවය ආරක්ෂා කරමින් එතුමා කටයුතු කරපු ආකාරය. එතුමා ඇතුළු විශේෂයෙන් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. අපි දැක්කා එදා, මම දැකලා තියෙනවා, මම දැන් අවුරුදු 28ක් දේශපාලනයට ඇවිල්ලා මේ කාලය තුළදී විවිධ රාජ්‍යයට සම්බන්ධ නිලධාරීන් එක්ක ගනුදෙනු කරලා තියෙනවා. මම මේ මෑත කාලේ දැකපු කාරුණිකම හොඳම නිලධාරි ඉන්නවා නම් ඒ නිලධාරි ඉන්න එකම රාජ්‍ය ආයතනය තමයි පාර්ලිමේන්තුව. ඒ හැම නිලධාරියෙක්ගෙන් බොහොම සංග්‍රහශීලී කාරුණික භාවයක් තියෙනවා. එහි වැඩ කරන පොලිස් නිලධාරින්ගේ කාරුණික භාවයක් තිබුණා. හැබැයි ඒ කාරුණික භාවය තුට්ටු දෙකට දාලා අශීලාචාර විදියට හැසුරුණා. කවුද හැසුරුනේ? කවුද මේ හැසුරුනේ? දැන් සමහර අවස්ථාවලදී කතා කරනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ සාමාන්‍ය පෙළවත් නැහැ කියලා. නෑ, මේ සාමාන්‍ය පෙළ නැති අය හොඳට හිටියා. මේ උගත් කියා ගන්න මිනිස්සු තමයි එහෙම හැසිරුනේ. මම හිතන්නේ මීට ඉස්සෙල්ලා කතා කරමු, නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමා කිව්වා මර මූලාසනේ උඩ වාඩි වුණේ කවුද? පහුගිය කාලේ පුත්තලන් දිස්ත්‍රික්කේ එතනෝල් ගණදෙනු වලට සම්බන්ධ වෙච්ච පුජ්‍යලයක් තමයි අර මූලාසනේ වාඩි වුණේ. අර මූලාසනේ කෙලෙසුවේ පහුගිය දවස්වල කුරුණෑගල දිස්ත්‍රික්කේ එතනෝල් වලට සම්බන්ධ වෙලා ඉඳලා, හොරකම් වලට සම්බන්ධ වෙලා ඉඳලා වැඩිම බාර් ප්‍රමාණයක් තියෙන කෙනා තමයි අර පොලිස් නිලධාරින්ට, පාර්ලිමේන්තු නිලධාරින්ට පුටුවෙන් පහර දුන්නේ. කැලණිය ප්‍රදේශයේ අරක්කු ජාවාරම් කරලා පොලිස් නිලධාරීන් සමග වෛර ඇති කරගෙන වෛරය පිරිමහ ගන්න කෙනෙක් තමයි අර පොලිස් නිලධාරියාගේ කන්නට ගැහුවේ, මිරිස්කුඩු ගැහුවේ. අපි ඒවා අපේ සියසින් දැක්කා. මම දැක්කා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 8 වෙනි සමාජිකය හැටියට කියා ගන්න මේ රටේ පහළ වෙච්ච අගමැතිතුමෙක්ගේ පුතෙක් ඇවිල්ලා ඔතන වයර් ටික මයික් ටික කැඩුවා. මං එතුමාට කිව්වා ඔතෙන්ද ගිහිල්ලා ඔබතුමා මේ රටේ හිටපු අගමැතිතුමාගේ පුතා නේද? ඔබතුමාට ලැජ්ජාවක් නැද්ද? ඔබතුමා මෙතනින් කරුණා කරලා ඉවත් වෙන්න කියලා මම කිව්වා. ඒවනි අය ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ හිටපු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමෙක්ගේ බිරිඳ ඇවිල්ලා අර කතානායකතුමාගේ පුටුව අරන් ගියේ විශේෂඥ වෛද්‍යවරියක්. ඊළඟට මේ පාර්ලිමේන්තුවේ හිටපු ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කටයුතු ඇමතිවරයෙක් ප්‍රබල මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද ඉල්ලලා ඡන්ද 28,000ක් අරන් පාර්ලිමේන්තුවට එන්න බැරුව හොරපාරෙන් ඇවිල්ලා ගත්තේ ඇමතිවරයෙක් ඇවිල්ලා තර්ජනය කරා මෙතන. ඒ වගේ අපි දැක්කා මෙතන වෙච්ච අකාරුණික දේවල්. ඒක නිසා මේ පාර්ලිමේන්තුවේ ගෞරවය නැති වුණා. අද අපිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා කියන්න ලැජ්ජයි මේ පාර්ලිමේන්තුවේ සිදුවෙච්ච දේවල්. ඒ වෙනකොට මේ රටේ අවුරුදු 40ක ඉතිහාසයක් තිබිච්ච නායකයා බලාගෙන හිටියා. අනාගතේ රජ කරන ඔටුළු පළඳින කුමාරයා ළඟ තියාගෙන හිටියේ. ඔටුළු පළඳින කුමාරයාට දුන්නා ඒ ආදර්ශේ. අපි බලාගෙන හිටියා. හැබැයි අපේ නායකතුමා අපේ කණ්ඩායම බොහොම යහපත් විදිහට මේ අසුන්ගල වාඩි කරවලා එතුමා බොහොම යහපත් විදිහට අපේ කණ්ඩායම මෙහෙව්වා. ඒක නිසාත් අපි කියනවා විශේෂයෙන්ම මේ ඇතිවෙච්ච සිද්ධිය විශේෂයෙන්ම එතුමා මොකද්ද කරේ? ඔක්තෝබර් 26 වෙනිදා ඇති කරපු විප්ලවේ පාර්ලිමේන්තුවේ 220කට වැඩි ප්‍රමාණයක් මේ ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් සම්මත කරපු 19 වෙනි සංශෝධනය සම්පූර්ණ කෙලසලා දැම්මා. 19 වෙනි සංශෝධනය කෙලසලා දැම්මා. මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ අපි හිතමු දැන් අර කතාවට කියනවා පිස්සෙක් රජ වුණත් එකයි රජාට පිස්සු හැදුනත් එකයි. ඒ වගේ ආපහු පිස්සෙක් රජ වුණොත් එහෙම මොකද්ද වෙන්නේ? ඒක නිසා අපි ගරු අධිකරණයට අපි හිස නමලා ආචාර කරනවා. ගෞරවනීය අධිකරණයට මේ රටේ අපිට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය නැති වුණා අපිට ප්‍රශ්නයක් නැහැ නැති වුණොත් අපි ගෙදරට වෙලා ඉන්නම්. හැබැයි මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ මේ රටේ නීතිය නොමග යවන්න ගෞරවනීය අධිකරණයේ ඉදිරියට නොදෙයි කියලා අපි දන්නවා. බොහොම විශිෂ්ට තීන්දුවක් දුන්නා, සාධාරණ තීන්දුවක් දුන්නා. 7 වෙනිදාත් ඒ සාධාරණ තීන්දුව දෙයි මේ රටේ මේ ව්‍යවස්ථාව ආරක්ෂා වෙන විදි තීන්දුවක්. ඒක නිසා අපි දන්නවා මේකේ මොකද්ද මේ අරමුණ. මොකද්ද අරමුණ උනේ? මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඕන වුණා ඊළඟ ජනාධිපති වෙන්න. එතුමා ජනාධිපති වෙනකොට එතුමා දැනගත්තා එක්සත් ජාතික පක්ෂයට රිදෙව්වේ නැත්නම් එක්සත් ජාතික පක්ෂයට රිදෙනකොට තමයි පොහොට්ටුවේ නැත්නම් ශ්‍රී ලංකාවේ ඒගොල්ලන්ට කිට්ටු වෙන්නේ. එතකොට එයාට ඊළඟට ජනාධිපති වෙන්න නම් මෙහෙන් මුල ඉඳන්ම ගත්තේ දවස් ඉඳලා එක්සත් ජාතික පාක්ෂිකයන්ට රිදෙව්වා. ඒ රිදෙනකොට එක්සත් ජාතික පාක්ෂිකය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ඈත් වුණා. අපිට ගංගල මිනිස්සු දොස් කිව්වා. ඇයි අපි වැඩ කටයුතු කරනකොට ගංගල ගිහිල්ලා අපේ සංවර්ධනයට විවිධ බාධා? මම පොළොන්නරුවේ පුදුමාකාර මගේ ආණ්ඩු පක්ෂ කණ්ඩායමේදී මං නිතරම කතා කර ඇවිල්ලා ආණ්ඩු පක්ෂ කණ්ඩායමේදී අපිට පොළොන්නරුවේ ඇතිවෙච්ච බාධා, අපි පොළොන්නරුවේ ඇතිවෙච්ච ගැහැට මම මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් 3 වතාවක් බන්ධනාගාරගත වෙච්ච කෙනෙක්. හැබැයි මං ඒ සියලු දේවල් අයින් කරලා මම අපේ පක්ෂේ නායකතුමා ඇතුළු පක්ෂේ ගත්තේ තීන්දුව මත මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරන්න වැඩ කරපු කෙනෙක්. ඒ මම මේ එක්සත් ජාතික පක්ෂේ සමාජිකයෙක් හැටියට මේ පක්ෂේ නායකතුමාට පක්ෂයට ගෞරව කරලා එහෙම කරලා අපි හිතාගත්තා අපි එක්සත් ජාතික පක්ෂේ ඡන්ද වලින් පාර්ලිමේන්තුවට ආපු අය අපි මේ පාක්ෂිකයෝන්ගේ වුවමනා එපාකම් ඉෂ්ට කරන්න ඕන, ඒකට ඉඩ දෙයි කියලා. අපිට ඒ අවස්ථාව නැති වුණා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ වේදනාව අපිට තිබුණා. හැබැයි ඒ වේදනාව අපි යටපත් කරගෙන අපි කටයුතු කරා. අපි හිතුවා මේ ජනාධිපතිතුමාට අර එතුමා අඩි 6ක් පොළොවේ යට වළලනවා කියලා ඒ ඉතිහාසයේ ඒ කතාව කියලා ආපු කෙනාට අතීතේ මතක් වෙලා නැවතවත් එක දවසක්වත් එයාට ඒ අතීතේ මතක්ුනේ නැහැ. එයා මොකද්ද කරේ? දිනෙන් දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි නලවන්න ගියා. අපි ප්‍රපාතයට වැටුණා. අපි අපහසුවට වැටුණා. එයාට ඕන වුණේ ඊළඟ ජනාධිපති වෙන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා තුළු එතන 10ක් 15ක් ඉන්නවා මේ රටේ ජාතික අපරාධ හොරගම් කරපු කණ්ඩායමක්. ඒ අයට උනේ අර විශේෂ අධිකරණ වල විභාගයට ගන්න නඩු වලින් ඈත් වෙලා ඒගොල්ලෝ නඩු වලින් බේරීමේ කුමන්ත්‍රණේ. අන්න දැන් නඩු එක දිගට අහන නඩු කල් යනවා. අන්න පුජ්‍යලේ නිදහස් වෙනවා. දැන් අපි දැක්කා අපි ආවට පස්සේ කපිල චන්ද්‍රසේන කියන කෙනා එයා ලංකාවේ වැඩ කරපු එයා ලංකාවේ විධායක නිලධාරියා අන්න ඊ පෙර නැවත සේවයේ පිහිටෙව්වා නාලක ගොඩ හේවා විනිමය කොමිෂන් සභාවේ වංචා කරලා අයින් කරා
ඊ
පෙර නැවත සේවයේ පිහිටෙව්වා උපතවරණාරුගුට මන්ත්‍රීතුමනි අර නැවතත් මේ රට වනචාරි යුගයකට ගේන කාලයක් නෙවෙයිද අපි යහපාලනේ බලාපොරොත්තු වෙච්ච මේ ජනාධිපතිතුමා අපිට උදා කරලා දුන්නේ එහෙමනම් අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන අයත් එක්ක අපි බහිනවා පාරට මෙතෙන්දි කිව්වා අපි ස්තුතිවන්ත වෙනවා විජිතේරත් මන්ත්‍රීතුමා අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා මේ යෝජනාව ගෙනාව අපිට මේ අදහස් එක දක්වන්න එතුමා කිව්වා ඇයි වටලන්නේ නැති කියලා අපි වටලනවා දවසක ගිහිල්ලා පැජට් පාරේ තියෙන ජනාධිපති කාර්යාලය සහ ගෙදර අපි තාම කරේ නැහැ අපි තාම මේ ප්‍රශ්නේ මේ පාර්ලිමේන්තුවේ විසඳගන්න තමයි අපි දැන් තවත් උත්සාහ කරන්න අපේ නායකතුමා ඇතුළේ අද මේ රටේ කෙලෙහි ගුණ දන්න යුක්තිය අයුක්තිය දන්න ජනතාව අද අපිත් එක්ක ඉන්නවා අපිට බැන බැන මේ සිරිසේන ජනාධිපතිවරයා හින්දා අපිත් එක්ක ඈත් වෙච්ච පාක්ෂිකයෝ නැවතත් අපි ළඟට ඇවිල්ලා අපිත් එක්ක පාරේ මැරෙන්න හරියයි සූදානම් එහෙමනම් මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි ඒ සටන මේ පාර්ලිමේන්තුවේ දිනා ගන්න බැරුණොත් එළියේදී දිනා ගන්නවා කියමින් මම නියදෙනවා ඔබතුමාට බොහොම ස්තුතියි
සුදීවන්තවා මීළඟට ගරු ඉඳාන දුෂ්ණන් මෙත්තුමා දුර්ලි චාර්මත්තුමා
බොහොම ඔබතුමා බොහොම ස්තුතියි ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි අද දිනේ මේ ජනාධිපති තාත්තා කියන පොත මම කියවමින් සිටින විට ඒ පිළිබඳව සාකච්ඡා වෙච්ච නිසා මේකට අනවශ්‍ය ප්‍රචාරයක් දෙනවද දන්නේ නැහැ නමුත් මටත් පටන් ගන්න හිතුණා මේ පොතෙන්ම ගරු මන්තුමනි මේකේ දෙවෙනි පිටුවේ චතුරිකා සිරිසේන මහත්මිය කියනවා එතුමිය දියණියක් වෙලා පුඩා දරුවෙක් වෙලා ඉඳද්දි වෙහෙසකර තාත්තා නිවසට ආවහම තාත්තගේ මුවෙන් නිතරම පිටවෙන නාට්‍ය නාඩගම් ගීයක් තියෙනවා ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා අර සිංහබා නාටකයේ ගීතේ ඒක තාත්තා කියන්න හරිම ප්‍රියයි කියන එක. ඉතින් අපිට සිද්ධ වුණේත් ගරු මම එතනින්ම පටන් ගන්නම් අපිට සිද්ධ වුණේත් ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා තමයි අර මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අඳුරු ගුහාවේ සිර වෙලා හිටපු මහින්ද මහේත්‍රිපාල සිරිසේන මහත්තයා අපි එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු කණ්ඩායම ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා තමයි බඩුව එළියට ගත්තේ. එහෙම අරගෙන තමයි මේ රටේ ලක්ෂ 62ක ජනතාවගේ ඡන්දයෙන් එතුමා මේ රටේ නායකයා බවට පත් කළේ. හැබැයි එහෙම නායකයා බවට පත් කරලා ඊට පස්සේ අපි එතන විශේෂයෙන් මහින්ද රාජපක්ෂගේ කඳවුර පරාජය කරලා තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ජනාධිපතිවරයා බවට පත් කළේ. එතකොට මනමේ නාටකයේම එන ආකාරයට මනමේ කුමාරියට පෙම් බඳිනකොට රජුරෝ සහ මනමේ කුමාරයා සහ වැදි රජුරෝ පෙම් බඳිනකොට මනමේ කුමාරිය වැදි රජුරවන්ට තමයි කඩුව දුන්නේ මිටපැත්ත මනමේ කුමාරයාට කොටන්න. ඉතින් හරියටම හරි මේකේ කතාව පටන් ගන්න දෙවෙනි පිටුවෙන් තමයි ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා එළියට අරගෙන ජනාධිපති කරපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අර මනමේ කුමාරයා හැටියට අපේ රනිල් වික්‍රමසිංහ වැතුමා ඇතුළු අපි කණ්ඩායම අර වැදි රජුරෝ පළවා හැරලා ඒ සටන අතර ගද්දි මේ මනමේ කුමාරිය ඒ කඩුව වැදි රජුරවන්ට දුන්නා වගේ වැඩක් තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ අපේ ආණ්ඩුවටත් කළේ මේ එතුමාට ඡන්ද දීපු ලක්ෂ 62කටත් කළේ එතුමාට ඡන්ද දෙන්න කටයුතු කරපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු අපි සියලුම දෙනාටත් කරේ මනමේ කුමාරිය වැදි රජුරවන්ට කඩුව දුන්නා වගේ වැඩක් තමයි මේ කළේ. ඉතින් මං හිතන්නේ ලෝකේ තියෙනවනම් මොන හරි ආගමක් ධර්මයක් සදාචාරයක් මේවා අනිවාර්යෙන්ම මේවා සහගහන්න ඕනේ මේවා පළ දෙන්න ඕනේ. එතකොට අවසානේ මේ පොතේම අවසාන පිටුවේ අවසාන වාක්‍ය ඒ චතුරිකා සිරිසේන මැතිනිය අවසාන කරන්නේ 2015 ජනවාරි 9 වෙනිදා පසුදින පාන්දර වන විට එනම් 2015 වසරේ ජනවාරි 9 වෙනි දින පාන්දර තාත්තාගේ දුරකථනයට රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඇමතුමක් ලැබුණි. එතුමා තාත්තාට ප්‍රථමයෙන්ම සුබපතා තිබුණි. මේ ජනාධිපතිවරයාට ප්‍රථමයෙන්ම සුබපත වූ පුද්ගලයා තමයි රනිල් වික්‍රමසිංහ මහතුමා. ප්‍රථමයෙන්ම සුබපතලා ජනාධිපති පුටුවේ ඉඳලා අර වැදි රජුරුවන්ගෙන් බේරාගෙන ඒ ආපු පුද්ගලයාට තමයි අද මේ විදිහට කණෙන් ඇදලා අල්ලලා විසිකරලා ව්‍යවස්ථාවට පටහැනිව මේ සියලු කටයුතු කරලා අද මේ ආකාරයට කටයුතු කරන්නේ. මම සුබ පතනවාම හොඳනම් අපිට කමක් නෑ. එකම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගැන අපි කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් වුණහම තවත් කෙනෙකුට හොඳක් කරන්න කියපුවාම තවත් කෙනෙකුට ද්‍රෝහී වීමක් කරන්න වෙනවා යම් යම් අවස්ථාවල. හැබැයි අපේ රටේ සියලු ඡන්දදායකින්ට ද්‍රෝහි වෙච්ච ජනාධිපතිවරයෙක් තමයි මෛත්‍රීපාල සිරිසේන කියන්නේ. ඉස්සරලා තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්කම දරපු තමන්ගේ පක්ෂයට මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු තමන්ගේ පක්ෂ නායකයාට පිහියෙන් අල්ලලා තමයි එතුමා එක්සත් ජාතික පක්ෂයත් එක්ක අතිනත අරගෙන ජනාධිපතිවරණයට තරං කළේ. පළමුව වුන්ට පිහියෙන් යන්න මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ 158ක ජනතාවට පළමුව පිහියෙන් යන්න. ඊළඟට ජනාධිපතිවරයා බවට පත්වෙන්න ඡන්ද දුන්න 162ක ජනතාවට දෙවනුව පිහියෙන් යන්න. අපරාධ කියන්න බෑ. අපේ රටේ හිටපු ඒ ඡන්ද මැතිවරණයේදී ඡන්දේ භාවිතා කරපු සියලුම දෙනාට ද්‍රෝහි වෙච්ච. එහෙම ද්‍රෝහි ජනාධිපතිවරයෙක් අපේ ඉතිහාසයේ පහළ වෙලත් නැහැ. අපිට එහෙම අපි දැකලත් නැහැ. අපේ මහාවංශයේ ඉඳලා රාජාවලියේ ඉඳලා අපි කියෝගෙන යද්දිත් අපිට එහෙම පාලකයෙක් හම්බෙලත් නැහැ. මං හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉතිහාසගත වෙනවා. ඒ ආකාරයට පත් වෙච්ච ප්‍රථම රාජ්‍ය නායක හැටියට ඉතිහාසගත වෙන්න ඕන. ඉතින් ඒකම මම අහන්නේ දැන් මේ කරුණු සාධාරණයිද? දැන් බොහොම අපි දැක්ක පහුගිය පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රමුඛ පොහොට්ටුව යම් මැතිවරණ ජයග්‍රහණයක් ලබා ගත්තා. ඒ මැතිවරණ ජයග්‍රහණයට අපිට අයිති වෙන්න තිබිච්ච ඒ මැතිවරණ ජයග්‍රහණය වැළක්වෙත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. නියම කාලයට ඡන්දේ තියන්න තිබිච්ච අවස්ථාවේ මහ මැතිවරණයේ අවසන් වුණු සැනින් පළාත් පාලන මැතිවරණ තිබ්බනම් අපි ඒ සියලු පළාත් පාලන ආයතන දිනනවා. හැබැයි මෛත්‍රීපාල උන්න ඒ ජනාධිපතිවරයා ඒ පළාත් පාලන ආයතන ඡන්ද කල් දාලා අපිව පැරද්දුවා. පොහොට්ටුව ජයග්‍රහණය කළා. පොහොට්ටුව පිපිගෙන ආවා. ගන්තුල අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලයට කෑදර ඒ හිටපු ආසනවල නායකයින් අපිත් එක්ක එක්කහ වෙලා අපිත් එක්ක ආණ්ඩුවට සම්බන්ධ වෙලා ඇමතිගම් අරගද්දි ආසනවල හිටපු ප්‍රාදේශීය නායකයෝ පොහොට්ටුවට පණ දුන්නා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? දැන් ආය ආපහු ඒ පොහොට්ටුවේ ඒ නායකයින්ට ගම්වල හිටපු ඒ ආසනවල හිටපු ඒ නායකයින්ට පැත්තකට වෙන්න වෙලා ආය ආපහු අපිත් එක්ක දීගකාපු අර මහින්ද රාජපක්ෂට පිටුපාලා අපිත් එක්ක ආපු ඒ අයට ආය ආපහු තමන්ගේ භූමිකාව ආපහු දෙන්න වෙලා. මේක මම දැක්කා එක්තරා කෙනෙක් කියලා තිබුණා. කුමාර වේදම් මහත්තයා තමයි කියලා තිබුණේ මේ පිපිගෙන ආපු පොහොට්ටුව මේ බලයට කෑදර පුද්ගලයන් විසින් මේක හපාගෙන කෑවා කියලා කිව්වා. ඇත්තට මේ පිපිගෙන ආපු බොහොම හොඳ ගමනක් ආපු සාර්ථක ගමනක් ආපු ඒ පොහොට්ටුව විනාශ කළා මේ බලයට තියෙන කෑදරකමට. ඒක මම දැක්කා. තවත් කෙනෙක් විග්‍රහ කරනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කළේ මහින්ද රාජපක්ෂ මහත්තයාට ඔටුන්නෝලුවට දාලා එතුමාගේ සරම කඩපුව කියලා තමයි මම දැක්ක තවත් එක්කෙනෙක් කියනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඔළුවට ඔටුන්න දාලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මොකද්ද කළේ? මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සරම කඩුවා. දැන් ඔටුන්න ඔළුවේ සරම නෑ හෙළුවෙන්. සර්මාදින්න ගියොත් ඔටුන්න ගන්නවා. සර්මාදින්න ගියොත් ඔටුන්න ගන්නවා. ඔටුන්න බේර ගන්න ඕන හින්ද ඔටුන්නත් එක්ක ඔට්ටු වෙනවා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා ඔටුන්න දාගෙන හෙළුවැල්ලෙන් ඉන්නේ ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි. දැන් මේ සිද්ධ වුණේ මේක. සර්ම බේර ගන්න ගියොත් ඔටුන්න ගන්නවා. ඔටුන්න බේර ගන්න ඕන නම් දැන් හෙළුවැල්ලෙන් උනත් තමයි මෙහෙම ඉන්න වෙනවා. ඒක තමයි මේ සිද්ධ වුණේ. එතකොට දැන් මේක විග්‍රහ කරන්න කොහොමද? මේ රට බේර ගන්නලු මේ වැඩේ කළේ. මේ රට තවදුරටත් මේ ආකාරයෙන් ආගාධයට ප්‍රපාතයට මෙහෙම යන්න බෑලු. මේක රට බේර ගන්න අවශ්‍ය නිසාලු මෙහෙම කළේ. මේක දන්නෝ දැනෙති. අද මෙතන හැම කෙනෙකුගේම කියුණා මේ රට බේරගන්නද? මේ ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගංගොල්ල ඉන්න නායකින්ට මේ කවලා තියෙන ටොපි ඕක. මේ රට බේර ගැනීම ඕනකමක් නෙමෙයි මෙතන තියෙන්නේ. තමන්ගේ නඩු ටික බේරගන්න. තාජුදීන් ඝාතනයෙන් පටන් ගත්තාම ඒ කරපු
විනාඩි කාලයක් තියෙනවා.
ඔව්. මේ තමන්ගේ රට බේර ගන්න කියන බෝඩ් එක ගහගෙන තමන්ගේ නඩු ටික බේර ගන්න තමයි බුදු සරණයි දෙවි පිහිටයි කියලා ලොරියේ බෝඩ් එක ගහුවට ඇතුළේ යදින්නේ හරක් මස්. රට බේර ගන්න කියලා බෝඩ් එක ගහගෙන තමන්ගේ නඩු ටික බේර ගන්න තමයි මේ කටයුතු කරන්නේ. ඉතින් ඒකම මම කියනවා දැන් කෝ පෙන්නපු වැඩ. පහුගිය කාලේ බන්දුල ගුණවර්ධන මහත්තයලා උඩ දාගෙන කෑ ගැව රුපියල බාල් දෙනෝ. දැන් මොකද වෙන්නේ? රුපියල දැන් 180ට නැගලා දැන් මේවා පාලනය කරගන්න පුළුවන්ද? දැන් මේ වටදෙන උත්තර මොනවද? එතකොට දැන් පොලිසිය භාවිතා කරන්නේ කොහමද? ජනමාධ්‍ය භාවිතා කරන්නේ කොහමද? අද ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කරලා. එතකොට මා විශේෂයෙන්ද සිංගප්පූරු ගිවිසුම ගැන මොනවද මේගොල්ලෝ කියන්නේ? ඒ වගේ දැන් අද මේ පෙන්නන වැඩ මොනවද කියන එකත් මේ අවස්ථාවේදී විශේෂයෙන් කියන්න ඕනේ. එතකොට මොනවද රටට පේන්නේ? මේ පාර්ලිමේන්තුව උත්තරීතර පාර්ලිමේන්තුව, මේ මුළු පාර්ලිමේන්තු ඉතිහාසය තුළම මේ උත්තරීතර පාර්ලිමේන්තුව කෙලසපු දවස් ටික, මේ සියල්ල ගණන්කාරකම චන්නිකම කතානායක පුටුවට කරපු නිග්‍රහය, මේ සියල්ල අද රටට පේන අසීරාචාරයෝගයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව සිහිපත් කරමින් දැන් මට අහන්න තියෙන්නේ පොහට්ටුවට ඡන්දය දුන්න අයට මේ වෙනස සැපද කියන එක තමයි මට අහන්න තියෙන්නේ. බොහොම ස්තුතිය ඔබතුමාට.
ස්තුතිය කරුමන්තුමා. ඊළඟට සුදිත් සංජේගරු මන්ත්‍රීතුමා පොතවන විනාඩි 10ක් කාලයක්.
මුලාසනාරුට ගරු මන්ත්‍රීතුමනි, අතේ පවතින අර්බුදකාරී තත්ත්ව සම්බන්ධව ගෙනාපු යෝජනාව සම්බන්ධව විවාදයේ පෙරන අවස්ථාවේදී ඒකට සම්බන්ධ වීමට අවස්ථාව සලසා දීම කරන ඔබතුමාට මගේ ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමනවා. ඒ වගේ මේ සම්බන්ධව මම හිතන්නේ අද මේ විවාදයට සම්බන්ධිච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා දීර්ඝ වශයෙන් අදහස් සුදහස් දැක්වුවා. ගරු මන්ත්‍රීතුමනි, මේ සම්බන්ධව කතා කරනවා නම් මම හිතන්නේ 2015 ජනවාරි 8 වෙනිදා පැවතිච්ච මැතිවරණයේ ජනාධිපතිවරණය සම්බන්ධවත් කතා කරන්න වෙනවා. එදා අපි දන්නවා තමුන්නාස්සලා අපි ඔක්කොම මේ රටේ 62,00,000 වූ ජනතාව මේ රටේ ලොකු වෙනසක් බලාපොරොත්තු වෙලා එදා තිබුණු පාලන තන්ත්‍රයට විරුද්ධව මේ රටේ යහස් පාලනයක් ඇතිකරන්න, ඒ වගේම දූෂණ වංචාවෙන් තොර, ඒ වගේම මේ රටේ හැම කෙනාටම නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇතිකරන්න ඕනේ කියලා තමයි එදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ ජනාධිපති කරන්න කටයුතු කෙරුවේ. ඉතින් නබුන්නාසල අපි කවුරුත් දන්නවා එදා ඒ තත්ත්වය ඇති කෙරුවට පස්සේ විශේෂයෙන්ම මාස කීපයක් ගියාට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයක් ආවා. ඒ පාර්ලිමේන්තු මැතිවරණයෙන් එදා දුන්නු ජනවරමින් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු මේ වර්තමාන පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරු සියල්ලම පත් වුණා. ඉතින් එතනදී අපි දන්නවා විශේෂයෙන්ම ඒ අවස්ථානුකූල ගරු අග්‍රාමාත්‍යතුමාගේ මැදිහත් වීමෙන් මේ රටේ ජනතාව එදා බලාපොරොත්තු වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදයත්, ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් තිබුණ කීර්තියත්, ඒ වගේම මේ රටේ යහපාලනය ඇති කරන්න ඕනේ කියලා ඒ යහපාලනයට අදාළ වෙන අවශ්‍ය කරන කොමිෂන් සභා ටික පිහිටවන්න, ඒ වගේම අනිකුත් ආයතන ස්ථාපිත කරන්න ලොකු වැඩ කොටසක් කෙරුවයි කියලා ඔබතුමාත් ඒ වගේම හැම කෙනාම දන්නවා. නමුත් ගරු මන්ත්‍රීතුමනි, ඒ වැඩ කටයුතු කරගෙන යන අතරතුරේදී අපි දන්නවා මේ ආණ්ඩුවට නොයෙකුත් ආකාරයේ අභියෝග තිබුණා. ඒ අභියෝග අතරින් පළවෙනි කාරණය තමයි ගරු ජනාධිපතිතුමාගේ තීරණයක් අනුව එදා මං හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එතුමා සභාපති ධර්ණ පක්ෂයත් එක්ක එකතු වෙලා තමයි අපිට මේ කටයුත්ත කරන්න උනේ. විවිධ ආකාරයේ හැලහැප්පීම් මැද තමයි මේ වෙනකන් ඒ කටයුතු කරගෙන අපි ආවේ කියලා තමුන්නාසලත් අපි දන්නවා. ඉතින් මේ අවස්ථානුකූල විශේෂයෙන්ම ජනාධිපතිතුමා කටයුතු කෙරුවේ හුඟක් අවස්ථාවලදී එතුමාගේ බලපෑම, එහෙම නැත්නම් එතුමාගේ පක්ෂය ඉදිරියට අරගෙන යන්නේ කොහොමද කියන එක තමයි එතුමාගේ අංක එක හැටියට තැලකුවේ. මොකද එදා එතුමාගේ 62,00,000 වූ ජනතාව බලාපොරොත්තු වෙච්ච ඒ සමාජය, එහෙම නැත්නම් ඒ පාලන ක්‍රමය ඇති කරන්න එතුමාගෙන් උසව්වක් උපකාරයක් අපිට ලැබුණේ නැහැ කියන එක මේ අවස්ථාවේදී මම මතක් කරනවා. ඒ නිසා තමයි අද මම හිතන්නේ මේ අර්ධපුතකාරී තත්ත්වයට අපිට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපි දකිනවා විශේෂයෙන්ම එතුමා විවිධ අවස්ථාවලදී ප්‍රකාශ කෙරුවා එතුමාට මේ වැඩ කටයුතු කරන්න අපේ පක්ෂයෙන් උදව් උපකාර ලැබුණේ නැහැ. ඒ වගේම මේ රටේ සංවර්ධනය ඇති කරන්න, ඒ වගේම මේ රටේ ආර්ථික ප්‍රශ්න විසඳන්න එතුමා අපේ පක්ෂයෙන් උදව් ලැබුණේ නැහැ කියන එක තමයි නොයෙකුත් අවස්ථාවලදී එතුමා ප්‍රකාශ කෙරුවේ. නමුත් ගරු මන්ත්‍රීතුමනි, මම කියන්න ඕනේ විශේෂයෙන්ම අපි දන්නා ගරු අගමැතිතුමාගේ ඒ වගේම අපේ පක්ෂයේ තප්පරති ධෛර්යය මතත් ඒ වගේම කැපවීම නිසා තමයි මේ යහපාලන ආණ්ඩුව එහෙම නැත්නම් මේ කොමිෂන් සභාව ටික පිහිටවලා විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙන් කීර්ති නාමයක් ඇති කරගෙන විදේශ ආධාර ටික ලබාගෙන ඒ වගේ මහින්ද රාජපක්ෂ මහත්තයා කාලෙ තිබ්බ විදේශ ණය ටික ගෙවාගෙන මේ ඉතාමත් හොඳින් මේ රට පාලනය කරගෙන ආවා විශේෂයෙන්ම අපි දන්න කවුරුත් පිළිගන්න දෙයක් තමයි අද උගදෙනෙක් අහන එක්සත් ජාතිපක්ෂය ආණ්ඩුව කෙරුවේ මොනවද කියලා. අයි බැලුවොත් එහෙම ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම ගම්පලාත් දිහා බැලුවොත් එහෙම ගම්වල යටතල පහසුකම් ටික දියුණු කරන්න ඒ වගේ මේ ප්‍රදේශවල සංවර්ධනය ඇති කරන්න විවිධ විශාල මුදල් ප්‍රමාණයක් අපි ලබා දෙන්න පෞගේ කාලේ කටයුතු කෙරුවා. ඒ විතරක් නෙමෙයි මේ අවසන් භාගයේ වෙනකොට විශේෂයෙන්ම අපේ ප්‍රදේශවල සංවර්ධනය ඇති කරන්න ග්‍රාමීය යටතල පහසුකම් දියුණු කරන්න ගම් පෙර නිවර්තනාන් යටතේ විශාල මුදලක් ලබා දීලා ඒ කටයුතු කරමින් පැවතුනේ. ඒ විතරක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමනි අනික් පැත්තෙන් ගත්තොත් එහෙම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මේ රටේ ව්‍යවසායකයෝ රාශිය බිහි කරන්න ඒ අය ශක්තිමත් කරන්න ලොකු වැඩ කොටසක් කරමින් ඉන්න අවස්ථාවේ තමයි ජනාධිපතිතුමා මේ කටයුත්තේ එහෙම නැත්නම් අපි ආණ්ඩුව ගරු අගමැතිතුමා වෙනස් කරලා මේ පාර්ලිමේන්තුව විසුරන්න කටයුතු කෙරුවේ. ඉතින් එතෙන්දී අපිට පැහැදිලිවම පෙනී යන කාරණේ තමයි ගරු අග ජනාධිපතිතුමාගේ න්‍යාය පත්‍රය මේ යන ආකාරයට ක්‍රියාත්මක කරන්න බෑ. ඒ වගේ මෙතුමා මං හිතන්නේ අවුරුදු 5කට විතරයි මේ රටේ ජනාධිපති වෙලා කටයුතු කරන්න කියලා කියපු ප්‍රකාශයත් අද අවලංගු වෙලා තියෙනවා. එතුමාට පස්සේ හිතුණා මම මේක දිගට අරන් යන්න ඕනේ. මේ ජනාධිපතිකමට පත් වුණාට පස්සේ මේ බලයට කුරුණාට පස්සේ මේ බලය ඉදිරියට අරන් යන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි තිබුණේ. ඒ නැතුව මම හිතන්නේ එතුමා බලාපොරොත්තු වෙච්ච මේ දේවල් අපෙන් කරගන්න බැරි වුණා. ඒ වගේම යහපාලන අදාසිතාස්තික අපේ ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු අපේ පක්ෂයෙන් ඉෂ්ට කරගන්න බැරි වුණා කියන කතන්දරේ අපිට පිළිගන්න පුළුවන් කමක් නැහැ. එතුමාගේ ඒක රට පැත්තකට තියලා මේ රටේ සංවර්ධන වැඩසටහන පැත්තක තියලා එතුමාට මූලික වශයෙන් අවශ්‍ය වෙලා තිබුණේ එතුමාගේ ඉදිරි ගමන් මාර්ගය. මේ 2018 වෙනකොට එන ජනාධිපතිවරණයෙන් පස්සේ එතුමාගේ පැවැත්ම නැවත වරක් එතුමා ජනාධිපති වෙන්නේ කොහොමද කියන එක තමයි එතුමාට තිබුණ ලොකුම ප්‍රශ්නේ. ඒ හේතු නිසා තමයි අද මේ රට තත්ත්වෙට එහෙම නැත්නම් මේ අර්බුදකාරී තත්ත්වෙට පත් කරලා තියෙන්නේ කියලා මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඉතින් ඒකට එකතු වුණා තමුණක් දන්න මේ කටයුත්තේ න්‍යාය පත්‍රයට එතුමා යන්න එනකොට එතුමාට මහින්ද රාජපක්ෂ මැතිතුමත් සම්බන්ධ වුණා. මොකද එතුමාටත් ලොකු ප්‍රශ්නයක් තිබුණා. විශේෂයෙන්ම අපි දන්නවා එතුමා බලයේ ඉන්න කාලේ කරපු වංචා දූෂණ සම්බන්ධව, ඒ වගේ මිනිමැරුම් සම්බන්ධව, ඒ වගේම එතුමාගේ ගෝල බාලයෝ ටික කටයුතු කරපු ආකාරයේ දූෂණ වංචා නඩුවලින් නිදහස් වෙන්න තමයි එතුමාටත් අවශ්‍ය වෙලා තිබුණේ. ඒ නිසා තමයි කඩිනමින්ම එතුමාත් එක්ක මේ කුමන්ත්‍රණකාරී ලෙස මේ ආණ්ඩුව පළව වෙනස් කරන්නට, එහෙම නැත්නම් පාර්ලිමේන්තුව විසුරුවලා අපේ අත්‍යත්‍ය ඇති කරන්න කටයුතු කිරුවේ කියන එක තමයි මේ අවස්ථාවේදී අපිට කියන්න තියෙන්නේ. ඉතින් අද ගරු මන්ත්‍රීතුමනි මේ தත්ත්ව නිසා අද තියෙන தත්ත්වෙ මොකද්ද? රටේ ජාත්‍යන්තර වශයෙන් අද පිරිහින් පත් වෙලා තියෙනවා. මං හිතන්නේ කොයිම කාලයකවත් මේ වගේ අර්බුදයක් ඇති වෙලා නැහැ. කොයිම කාලයකවත් රටේ ආර්ථික අර්බුදයක් මේ වගේ ඇති වෙලා නැහැ. ඒ වගේ தත්ත්වයක් තියෙන්නේ. ඒ වගේම අද තියෙන ලොකුම භයානක தත්ත්වය තමයි කවුරුත් කතා කරන්නේ නැහැ. අද හුඟදෙනේ දේශපාලන වාසි නිසා අද මේ තියෙන විවස්ථා අර්බුදය ගැන කතා කරන්නේ නැහැ. විද්වතුන් සමාජ ක්‍රියාකාරී මේ හැම කෙනාම මං හිතන්නේ මේ ව්‍යවස්ථාව ගැන මේක ආරක්ෂා කිරීම ගැන මීට වඩා අපි හිතන්න ඕනේ කියන එක තමයි ගරු මන්ත්‍රීතුමනි අපි සාකච්ඡා කරන්න ඕනේ. මොකද එහෙකට හේතුව මොකද? මේ රටේ පැවැත්ම තියෙන ව්‍යවස්ථාවත් එක්ක, මේ රටේ නීති ක්‍රියාත්මක කරන ව්‍යවස්ථාවත් එක්ක, මේ රටේ පරිපාලනයේ අධිකරණයේ හැම එකක්ම තියෙන්නේ ව්‍යවස්ථාවත් එක්ක කියන එක අපි කවුරුත් දන්නවා. එහෙමනම් මේ ව්‍යවස්ථාව සම්බන්ධව අද මං හිතන්නේ අබමල් රේණුක තරමටවත් මේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඒ වගේ මහලොකු සමාජ ක්‍රියාකරන සමහර විද්වතුන් ඒ වගේ මහාචාර්යවරු ආචාර්යවරු අද කතා කරන්නේ නැහැ. මේකේ භයානක තත්ත්වය ගැන කියන්නේ නැහැ. මොකද මේක මං හිතන්නේ අපි වැරදි පූර්වාදර්ශයක් දෙන්න හොඳ තත්ත්වයක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමනි තියෙන ඉදිරි කාලයේදී. ඒ නිසා තමයි මං හිතන්නේ අපි කාගේත් යුතුකම් මේ රටේ සමාජයේ මන්ත්‍රීවරු හැටියට විතරක් නෙමෙයි මේ රටේ පුරවැසි හැටියට අපි කාගේත් යුතුකමක් තියෙනවා මේ ව්‍යවස්ථාවට අනුකූලව වැඩ කරන්න, ව්‍යවස්ථාවට ගරු කරලා කටයුතු කරන්න. එතන තමයි රටේ පැවැත්මක් තියෙන්නේ. එනිසා ගරු මන්ත්‍රීතුමනි අද මං හිතන්නේ ව්‍යවස්ථාවක් කියන එකක් ගැන කිසිම දෙයක් අද මේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඇතුළු ඒ කණ්ඩායම සලකන්නේ නැහැ. එනිසා අද මං හිතන්නේ අපිට පුංචි සහනයක් තියෙන අධිකරණයෙන් විතරයි ව්‍යවස්ථාන විරෝධීව තමුන්නාසලා අපි දන්නවා පාර්ලිමේන්තුව විසුරවන්න කටයුතු කෙරුවා.
ගරු මන්ත්‍රීතුමා විනාඩියක් තියෙනවා තව.
පාර්ලිමේන්තුව විසුරවන්න කටයුතු කෙරුවා. ඒ අවස්ථාන කුල අධිකරණයට ගිය නිසා තමයි අද යම් කිසි සහනයක් ඒ වගේම අධිකරණයට ව්‍යවස්ථාව සම්බන්ධව ගරු කරලා අධිකරණය සාධාරණ තීන්දුවක් ඉදිරි කාලෙත් ලබා දෙයි කියලා අයි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකට තියෙන විසඳුම තමයි. ඉතින් ගරු මන්ත්‍රීතුමනි අපි දන්න පැහැදිලිවම මේ තත්ත්වය සම්බන්ධ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයක් විශේෂයෙන්ම අපේ විවිධ අනිකුත් දේශපාලන පක්ෂත් එකතු වෙලා අපි වාර කීපයක්ම ගරු මන්ත්‍රීතුමනි ගාර කීපයක්ම අපි මේ සම්බන්ධ බලය තහවුරු කරලා එහෙම නැත්නම් අපේ බහුතරය පෙන්වන්නට කටයුතු කරලා තියෙනවා. නමුත් ජනාධිපතිතුමා තවදුරටත් ඒක පිළිගන්න සූදානමක් නැහැ. ඒ නිසා මේ අවස්ථාවේදී ඉල්ලා සිටින කැමැති මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට මේ රටේ පුරවැසියෙක්ට ගරු ජනාධිපතිතුමාගෙන් උත් මොකද මේ තත්ත්වය ගැන හොඳට අවබෝධ කරගෙන මේ තියෙන බහුතරයේ පිළි අරගෙන මං හිතන්නේ මේ පාලන ක්‍රමේ පාර්ලිමේන්තුවේ විශ්වාසය තියෙන කණ්ඩායමකට පාලන බලය ලබා දීම තමයි මං හිතන්නේ එතුමාට කරන්න තියෙන්නේ. ඉතින් මම දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද මේ අර්බුදයේ විසඳන්න මං හිතන හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කටයුතු කරන මේ අවස්ථාවේදී අපිට නැවත වරක් පාර්ලිමේන්තුවේ ඉන්න අවස්ථාව ලැබිලා ඒ කටයුත්ත මං හිතන්නේ ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තු රීති වලට අනුව අපේ කතානායකතුමා බොහෝ අරගලයක් කෙරුවා විශේෂයෙන් කාර්ය මණ්ඩලයත් එක්ක මාලේකම්තුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලය ඇතුළු හැම කෙනාම මං හිතන්නේ ලොකු අභියෝගයකට මුහුණ දීලා තමයි එදා කටයුතු කෙරුවේ මේ තත්ත්වය පැහැදිලි කළ දෙන ජනාධිපතිතුමාට ඒ සම්බන්ධව අපි ස්තුතිය කරු කතානායකතුමාටත් ඒ කාර්ය මණ්ඩලයත් මේ අවස්ථාවේදී පිරිනම්මින් මට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබට නැවත වරක් ස්තුතිවන්ත වෙමින් මගේ වචන සල්ප ප්‍රකාශ කරනවා බොහොම ස්තුතියි.
ස්තුතියි. මීළඟට ශාක් රහමාන් ගරු මන්ත්‍රීතුමා ඔඩර් ප්ලීස්. ඊට ප්‍රථම මුලසුන මන්ත්‍රීවරයෙක් යෝජනා
මූලාසනය සඳහා ගරු තුෂාර ඉන්ද්‍රනිල් මන්ත්‍රීතුමා යෝජනා කරනවා.
ස්ථිර කරන්න යෝජනා මා ස්ථිර කරනවා.
මුලසාරණ මන්ත්‍රීතුමනි අද දවස මම හිතන විදියට සමස්ත ලංකාවටම වැදගත් දවසක් වෙනවා. අපේ රටේ 2015 මහමැතිවරණයෙන් පස්සේ අපේ මේ පාර්ලිමේන්තුවේ 2015 මේ මාසේ ව්‍යවස්ථාවක් මේ ලංකාව විතරනේ මුළු ලෝකයේම බලාගන්න පුළුවන් විදියට බොහොම පැහැදිලිම ලියපු ව්‍යවස්ථාව තමයි මගේ අතේ දනට තියාගෙන ඉන්නේ. ඒ අතරදී මේ ව්‍යවස්ථාවදී ඒ තුල තියෙනවා 72 වහන්දියේ 8 ගරු ජනාධිපතිතුමනි ඔබතුමාට මම ආදරයි. එබැයි ඔබතුමාට තාමත් කාලේ තියෙනවා මේ රටේ ජනතාව 62 ලක්ෂයක් ඔබතුමාට එදා මහ විශාල විශ්වාසයක් තබලා මේ රටේ ජනාධිපති විදියට ඔබතුමාව පත් කෙරුවා. එබැයි මුළු ලෝකයේම අද නම් කියන්න පුළුවන් විදියට නෙල්සන් මණ්ඩලා වාගම ලීක්වාන් වාගම මහදීර් මොහමද්ගේ පස්සේ ගරු ජනාධිපතිතුමනි ඔබතුමා ලෝකේ නායක අතරදී ඒ ස්ථාන ගන්න පුළුවන් විදියට තමයි ඔබතුමාගේ අවුරුදු යහපාලන ඉඳලා මේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා දක්වා සියලුම වැඩ අපිට දකින්න තිබ්බා. හැබැයි ඔක්තෝබර් මාසේ 26 වෙනිදා පස්සේ ඔබතුමා මේ ලීක්වාන් මහත්මයා ගැනත් නෙල්සන් මණ්ඩලා කියන නමත් මහදීර් මොහමද් කියන නමත් ඊළඟ මෛත්‍රීපාල සිරිසේන කියන නමත් පොඩ්ඩක් එහාට ගිය එක අපිට මුළු ලංකාවම දැන් බලාගෙන ඉන්නවා. ගරු ජනාධිපතිතුමනි ඔබතුමාට නැවත වතාවක් හිටියාසේ යම්කිසි විදියකට ඔබතුමාගේ පාලන කාලයේදී ප්‍රශ්නයක් ඇතිවලා තිබුණොත් නැවත වතාවක් හදාගන්න පුළුවන් ලෝකේ නම් කියන නායක 4 දෙනා එක්කෙනෙක් වෙන්න පුළුවන්. ඒ බැරි දෙයක් නැහැ. ගරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ ගෞරවනීය ඉල්ලීමක් පසුපලේ අලුත් මන්ත්‍රි වශයෙන් මම ඉල්ලීමක් කරනවා. ඔබතුමාව මම විවේචනය කරන්නේ නැහැ. ඔබතුමාට මම එකක් කියනං ඔබතුමා පත් වුණාට පස්සේ මගේ අතේ තියෙන ව්‍යවස්ථාව පොත විදියට ඔබතුමා වැඩ කටයුතු කරුවොත් ඔබතුමා ලෝකේම පිළිගත්තු විදියට නැවත වතාවක් ඒ ඉරණම ඔබතුමාට ලැබෙනවා කාටවත් ඒක නැවත වතාවක් නෑ බෑ කියන්න බෑ. එනම් ගරු ජනමාධිපතිතුමනි ඔබතුමාගේ වැඩේ කරයි කියලා මම ලොකුවට විශ්වාස කරනවා. ඒ වාගම මූලාසන මන්ත්‍රීතුමනි අපි අපේ රටේ දියාදන් කතා කරන්න ගියානම් ලෝකෙම හොඳම පහතටම වෙච්චි රටක් විදියට අපේ ලංකාව වෙලා ඉවරයි. පහුගිය කාලවලදී මේ පාර්ලිමේන්තුවේ අද ලෝකෙම හැම ආයතනම ලංකාව ගැන බලන්නේ ඉතියෝපියා, සෝමාලියා, තන්සානියා ඊටත් එහා විදියට එදා අපේ රටට වාගේම මුළු ලෝකෙටම වැරදි කරපු නායකයෝ හිටපු රටක් විදියට තමයි අද ලංකාව ලෝකේ දියා ගොන් වෙලා ඉවරයි. ඩොලර් මිල රුපියල් 180ට වැඩි වෙලා තියෙනවා. මේ සියලු දේවල් කරන්නේ ආදරණීය ලංකාවේ ඉන්න කෝටි දෙකහමාර වෙනුවෙන්ද මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 තනා මේ බලලෝභී වෙනුවෙන් තමයි මේ කරන දේවල්. මේ ලංකාවේ ඉන්න ඡන්දදායකයෝ වෙනුවෙන්ද මගේ ආදරණීය ලංකාවේ ඉන්න ජනතාවනි ඔබලා වෙනුවෙන් මේ පාලකයෝ මා ඇතුළු 225 තනා අද වෙනකන් අඩියක් තිබ්බ නැහැ, ඉස්සරහට තිබ්බත් නැහැ, පස්සට ගත්තෙත් නැහැ. හරියට කල්පනා කරුවා නම් ආදරණීය ලංකාවේ ඉන්න ජනතාවනි ඔබලා අද රුපියල් 180 දක්වා ඩොලර් වැඩි වීමක් තියෙන එක දකින්න පුළුවන්. ඒ වාගම පාර්ලිමේන්තුවේදා හරි කණගාටුවෙන් මම කතා කරනවා නීති ආධිපත්‍ය රකින්න පොලිස් නිලධාරි මහතුරුට කනට පහර දීපු එක අපි බලාගෙන හිටියා. ඒ වාගම පුටුව උස්සාගෙන පාර්ලිමේන්තුවේ සේවකීය නිලධාරි මහතුරුන්ට අපිට අදිශ්‍යයකට උදව් කරපු ඒ දුප්පත් අහිංසක නිලධාරියොන්ට පුටුව උස්සාගෙන ගහපු එක අපේ ඇහවලින් දලාගෙන හිටියා. මගේ පුතා ඉස්කෝලේ යන පොඩි ළමයා පස්වෙනි වසරේ එයා කියනවා අනේ තාත්තේ සිකුරාදා උදේ කියපු එකක් අද බොක්සින් බලන්න පුළුවන් කියලා. එයා කිව්වා මං කිව්වා පුතේ අද නම් බොක්සින් වෙන්නේ පුතේ ඔයා ගිහිල්ලා ඉස්කෝලේ ඉවර වෙලන්නේ නේ අද උදේ පාර්ලිමේන්තු 10ට තියෙන්නේ නේ තාත්තේ බොක්සින් නියමයි කියලා කිව්වා. ඔහම තාත්තේට පාර්ලිමේන්තුවේ පත් වෙලා තියෙනවා. ආදරණීය රටේ ජනතාවනි ඔබලා ලැජ්ජාවක් තිබ්බනම් මේ වාගේ පාර්ලිමේන්තුවට යවනවාද නැද්ද කියලා ඔබ තමුන්නාසලා තේරුම් ගන්න. සමෘති කූපනකට පොඩි පොඩි ලාභයක් ගන්න ඕනේ කියලා ලෝකයේම ලංකාව ගොන් විදියට පත් කරන පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු එවනවාද කියලා ඔබ තමුන්නාසලා තේරුම් ගන්න ඕනයි. ඒ වාගම ගරු මූලාසන මන්ත්‍රීතුමනි අපි කණගාටුවෙත් කියන්න වෙනවා. මම පාර්ලිමේන්තුවේ අවුරුදු 3යි මාස 3 කාලයේදී පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රී වශයෙන් මම ආවිලා හිටියා. හැබැයි අපේ ආණ්ඩු පක්ෂේ පත් කරලා පත් කරපු මන්ත්‍රීවරු දියා ඇමතිවරු මන්ත්‍රීවරු නම් පසුපෙළ තාමත් ඒ විදියමයි. හැබැයි එවුන් ඇමති වුණාට පස්සේ එවුනුත් ඒ වාගේ වෙයිද කණගාටුවයි. හැබැයි අපේම පළවෙනිම මගේ අනුරාධපුර දිස්ත්‍රික්කේ ගැන මම කියන්න ඕනයි පොඩ්ඩක්. අපිත් එක ඡන්ද ඉල්ලලා යමති දූර දෙන්නෙක්ට ලැබුණා. මම දෙක තමයි ඡන්ද ගත්තේ පාර්ලිමේන්තු 4 දෙනෙක් ආවා. ඒ යමතිවරු කියපු දෙයක් මට කණගාටුව. මගේම කියලා 45,000 ඡන්ද දීපු අයට ඉෂාක් වාදිය කියලා එක්සත් ජාතිපක්ෂයේ අලියා ලාංජට ඡන්ද දීපු අය ගොංගරුවා ඉෂාක් වාදියෙක් උඹලාට මොනවත් කරන්නේ කියලා පසුපෙළක් විදියට මම ඉන්නවා පැත්ත පලාතට දම්මා. මට දිස්ත්‍රික්ක අතක් තියෙන ආසන මට ආසනවලට යන්න දෙන්න. මම හැම මාසෙම ආසනවල දිස්ත්‍රික්කවල හැම ගංගානව 150ට ගියා. මම මෙච් මහන් සමහර දවස්වල එදා අගමැතිතුමා අනුරාධපුර ආවා. මම හිටියේ පසුපෙළේ හිටියේ. මන්ත්‍රී පළාත් සභාව ප්‍රදේශ සභාව නැහැ. මම හිටියේ මහ ජනතාව ඉන්නේ පේලිවල තුන්වැනි පේලිය හිටියා හිරු නාලිකාවලින් ඒවා පෙන්නවා එහෙම කණගාටු තියදෙත් අපි තමයි ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික් ජනතාවනි ඔබලාව සල්ලි වලට පාවලා දීලා ඔබලාගේ ඡන්දේ නිලතල වලට පාවලා දීලා මේ අපේ දිස්ත්‍රික් ඇමතිවරු කරපු ඉරිහර නිසා අපි යන්න ඕනයි එබයි මං කල්පනා කරුවා මගේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික් ජනතාව
තව විනාඩියක්
එදා ඡන්ද දුන්නේ මට මුදල් වලටවත් තනතුරු වලටවත් පාවලා දෙන්න නෑ එබයි මං කියනං බය වෙන්නපා මගේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික් ජනතාවනි මුදල් වලටත් තනතුරු වලටත් කවදාවත් පාවලා දෙන්න නෑ එබයි මට කෝටි 50ක් දෙන්නම් කිව්වා කියපු එකනට කිව්වා ඒ කෝටි 50ක් ඔයාට ලොකු වෙන්න පුළුවන් මට නැතින් මට මගේ ආදරණීය ඡන්දදායක තමයි මගේ අනුරාධපුර ඡන්දදායක ලොකු හැබැයි මූලාසන මන්ත්‍රීතුමනි තව විනාඩි කීපයක් දෙන්න ඕනයි මට කතා කරන්න තියල් තියෙනවා එබයි මේ ඔක්කොම හිතාගෙන මං කල්පනා කරුවා මේ අපේ අනුරාධපුර දිස්ත්‍රික් ජනතාව ඡන්ද දුන්නා පත් කෙරුවා අපි එයාට මම පුළුවන් විදිහට වැඩ කරුවා අපිට කර පසාදන වලට පාඩමක් උගන්වන්න ඕනේ කියලා අනිත් පැත්තේ කල්පනා කෙරුවා අපේ සභා ගරුම ඉන්නේ අපේ ගයන්ද කරුණාතිලක වාගේ එමෙතිවරු අපේ සමාන අය අපේ පසුපෙළ මන්දිරවරුගේ එතුමා වාගේ තව කීප දෙනෙක් පසුපෙළ මන්දිරුගේ දුක හොයා හොයලා අපිට අඬ ගහලා කාමරවට ගිහිල්ලා අපිට උදව් කෙරුවා එබැයි අපේ සමහර එමෙතිවරු කඩියට මේ මොනාද මේ කූඹියක් ඉන්නේ මේ කූඹියක් ඉන්නේ දන්නේ මොන මේ පොලංගාට මේ ලාමු තෙල් වාගේ අපි දකිනකොට දුවනවා ගැරන්ඩියාට ලාමු තෙල් වා දාපු වාගේ දුවනවා එමෙති වලට ඇත්තට බිසිලු දැන් මොකක්ද දැන් ඔක්කොම අපිත් එක hina වෙනවා කරට මචං කියනවා අනේ දැන් මේ වාගේ ඉඳලා තිබ්බා නම් ආදේ දෙයියනේ අද මෙහෙම අපි හඳන්න ඕනයිද අපේ පසුබල මන්දිරවරු හඳන්න ඕනයිද නෑ අපේ ගායන කරුණාතිලකලා වාගේ අපේ අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට අපිට ඕන වෙලාවට කතා කරන්න පුළුවන්
ඔබතුමාට විනාඩි දෙකක් වැඩිපුරත්
සවන් දුන්නා ඔබතුමාට ඕන වෙලාවට කියලා හම්බෙන්න පුළුවන් එබැයි ගායන කරුණාතිලක ඇමැතිතුමනි ඔබතුමාට දැන් හරි කියනං මෙතනින් පස්සේ ආණ්ඩු හැදලා ඇමැති දූර ගත්තට පස්සේ අපේ ඇමැතිවරුට වෙනම පාඩමක් වෙනම පන්දියක් කියලා දෙන්න මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරට හැසරන්න පුළුවන් විදියට එච්චර කණගාටු අපිට මා විතරනේ මගේ ඉන්නවා හොඳ දක්ෂයෙක් ආසුමාරසිංහ මෙතුමා ප්‍රොපෝසර් කෙනෙක් මෙතුමාලා වාගේ මට කිව්වේ මචං අපිට ඔච්චරයි බං කියලා මගේ පැත්තේ එනවා පියදාස අයියා එයාත් නුවරළිය දිස්ත්‍රික්කේ ආවේ මං කිව්වා ඔයාට හරි සතුටක් වුණාද මල්ලී මටත් එච්චරයි කිව්වා මූලාසන ඉන්න මන්ත්‍රීතුමා විශ්වවිද්‍යාල කෙනෙක් අනේ එයා ගාව හෙගුවා ඉස්සරයි තියා එයාත් කිව්වා මටත් ඔච්චරයි කිව්වා පොළොනරු අපේ සිඩ්නි එයාත් ඔච්චරයි කිව්වේ ඒ නිසා හැම එකනාගේ මේ කටවලින් අහන්න තිබ්බේ අපේ ඇමතිවරුගේ වැඩ නිසා ගරු මූලාසන මන්ත්‍රීතුමනි ගරු අපේ හිටපු ඇමතිවරුට මං කියනවා මෙතනින් පස්සේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කියලා අපි අපේ මූලාසන මන්ත්‍රීතුමනි එක උදාහරණයක් කියනං මට හෙක කතාවක් හිත කියන්න ඕනයි කොහොමද දන්නවද ඇසුරුනේ පාසල යනකොට කෙල්ලෙක් යාළු වෙන ගියා නම් ඒ කෙල්ල කැමති නැත්නම් පෙයක් දෙකක් ඉන්න ඕන ඊළඟ වචනයක් එයාව දකින්නවත් එබයි ඒ වාගේ තමයි අපි ඇමතිවරු අපි දකින්ද පෙයයි දෙකයි ඉන්න ඕනයි ඒ වාගේ යෝගයක් තිබ්බා අපේ මේ අහපාල ආණ්ඩුවේ එබයි මං කියනවා අපිට උදව් නොකරන්න පුළුවන් කමක් නැහැ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික් අපිත් එක්ක ඉන්නවා ඒ නිසා මේ ඇමතිවරු උදව් නොකරුවේ කියලා අපේ ගෙදර වෙන්න බෑ හෙටාරි අනිදාරි
මහමැතිවරණ
කවොත් අනුරාධපුර දිස්ත්‍රික්කේ මම මෙතනදී එදාට ඇවිල්ලා කතා කරනම් වැඩි ඡන්දෙන් දිස්ත්‍රික් ඇවිල්ලා නෙවත වතාවක් බයක් නැතුව පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන් හයියක් මගේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික් ජනතාව මට දෙයි ඇයි ඒ ජනතාවගේ
මුදල්වලට
තනතුරුටවත් මං පාවලා දීලා කියන්නේ 63 තමයි කියන්නේ අපිට සල්ලි වැඩක් නැහැ
තනතුරු
වැඩක් නැහැ
ඊළඟට
අපිට
බන්දුලා
වටිනේ ආදරණීය දිස්ත්‍රික් ජනතාව තමයි ඒ නිසා කවදාවත් ඔබ